සභාව කල් තැබීම.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව හෙට එනම් 2024 ජූලි මාස 11 දින පූර්ව භාග 9:30 දක්වා කල් තැබීම යෝජනා කරනවා.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු හෙට අපහමැතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබට ස්තුතිවන්ත වෙනවා කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සිට අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් මෙවැනි විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ආනයනකරුවන්ගේ ලියාපදිංචි අලුත් කිරීමේ ලිපිලේඛන 880ක් පමණ ගොඩ ගැසී තිබෙන අතර දේශීය ඖෂධ කර්මාන්තකරුවන්ගේද ලියාපදිංචි අලුත් කිරීමේ ලිපිගණන 350කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී තිබේ. මේ පිළිබඳව සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇති වී තිබෙන මෙම ගැටලුකාර තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරමි. පළවෙනි ප්‍රශ්නය, වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පත්වීමෙන් පසු කොපමණ ඖෂධ ප්‍රමාණයකට අලුතෙන් ලියාපදිංචිය ලබා දී තිබේද? දෙවැනි ප්‍රශ්නය තමයි, ඖෂධ ආනයනකරුවන් සඳහා නව ඖෂධ ලියාපදිංචි කොපමණ ප්‍රමාණයක් ලබා දී තිබේද? තුන්වැනි ප්‍රශ්නය තමයි, දේශීය ඖෂධ කර්මාන්තකරුවන් සඳහා එතුමා පත්වීමෙන් පසු ලබා දී ඇති නව ඖෂධ ලියාපදිංචි ප්‍රමාණය කොපමණද? හතර, ඒ අනුව ඖෂධ ආනයනය හා මිල නියාමනය සම්බන්ධයෙන් මේ වන විට ගමන් ලබන ක්‍රියාමාර්ගයන් කවරේද? පහ, උක්ත ක්‍රියාමාර්ග නිත්‍යානුකූලභාවයෙන් සිදුවන බවට ඔබතුමා සැහැමකට පත්වේද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ ප්‍රශ්නය අහන්න හේතුව තමයි අපිට දැනගන්න ලැබෙනවා බොහෝ වෙලාවට දැන් හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා සිරගත වුණාට පස්සේ, එවැගේම ඒ හිටපු නිලධාරි මහතුරු සිරගත වුණාට පස්සේ මෙරටේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්න නිලධාරි මහත්මහත්වින් යම් කිසි ආකාරයේ බියකට එහෙම නැත්නම් පසුපසට ආපව යන තත්ත්වයක් තමයි අපිට ආරංචි ලැබිලා තියෙන්නේ. මේකට හේතුව තමයි ඇත්තටම ඒ ගෙවර නිලධාරි හැසිරිච්ච ආකාරය සහ ඒ අය කරපු යම් කිසි ජාවාරම් වැඩ නිසා වර්තමානයේ අනිත් නිලධාරින්ටත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. හැබැයි අපි රටක් හැටියට සෞඛ්‍ය අපේ විශේෂ විෂයක්. මෙරටේ ජනතාව ජීවත් කරන්න තියෙන සෞඛ්‍ය නිසා නිරෝගී පරපුරක් බිහි කරන්න තියෙන සෞඛ්‍ය. ඒ විතරක් නෙමෙයි, මේ රටේ අද වැඩිලා තියෙන තත්ත්වෙන් රට ගොඩ ගන්න අවශ්‍ය කරන මානසික වෙන්න පුළුවන්, කායික වෙන්න පුළුවන් ඒ ශක්තිය ලබා දෙන්න පුළුවන් විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශත් එක්ක. ඒ සෞඛ්‍ය වශයෙන් රටේ ජනතාව හරියාකාරව රටක් හැටියට අපි රැක බලා ගත්තොත් විතරයි. ඒ නිසා මෙතන ප්‍රශ්නේ මතුවෙන්නේ, අපි දකිනවා මේ ආකාරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ යම් කිසි ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව ප්‍රශ්න මතුවෙද්දී එහෙම නැත්නම් පසුබෑමක් වෙනකොට මේකට වෙනම පිටින් විශේෂයෙන්ම අර බැගේජ් මාර්ගයේ වෙනම බෙහෙත් ගේන ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. ඒ මේ එතකොට ඊළඟ ප්‍රශ්නේ අපිට මතුවෙන්නේ, මෙහෙම බෙහෙත් ගේනකොට ඒක ප්‍රමිතියද? ඒක ප්‍රමිතිය තියෙනවද? මොකද සමාජය තුළ එවැනි ආකාරයේ පෞද්ගලිකව බෙහෙත් සංසරණය වෙනකොට, එහෙම නැත්නම් විශේෂයෙන්ම රටේ ජනතාවගේ අවශ්‍යතාවය මත සමහර බෙහෙත් නැති වුණාම ඒ ආකාරයෙන් ගේනවා මිලදී ගත්තාම ඒක ප්‍රමිතියද? ඒක කවුද ගන්නේ කරන්නේ? එහෙම නැත්නම් ඒක කවුද කියන්නේ මේක ප්‍රමිතියෙන් ඇතිව කියලා, ප්‍රමිතියෙන් නැතිව කියලා කවුද ඒක තහවුරු කරන්නේ? කවුද ඒක සහතික කරන්නේ? අපිට තොරතුරු ලැබිලා තියෙන ආකාරයට වැඩි ප්‍රමාණයක් දැන් ඒ ආකාරයෙන් රටට ගලාගෙන එනවා බෙහෙත්. ඒ නිසා අපි විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යරෙන් මේක අහන්නේ, රටේ එදා ඒ ජාවාරංකාරයෝ නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතුළෙම සිද්ධ වෙච්ච කරුණු කාරණා නිසා රටේ රෝගීන් විශාල ප්‍රමාණයක් මිය ගියා. තාම ඒක හරියට ගණනය කරලා නැහැ අපි දන්න විදිහට. හැබැයි ඒ වගේම දැඩි අපහසුතාවකට පත් වුණා බෙහෙත් සම්බන්ධ. නැවත වතාවක් රට එතෙන්ට තල්ලු වෙමින් පවතීද? ඒ කියන්නේ මම කියන්නේ දැන් මේ අය වැරදි කරලා එහෙම නැත්නම් ජාවාරම් කරන කණ්ඩායම් ඉන්නවා කියලා. මගේ විශේෂයෙන්ම ඉදිරිපත් කිරීම තියෙන්නේ අර ජාවාරම් කරුවන් නිසා අපහසුතාවට පත් වෙච්ච සමහර නිලධාරි දැන් යම් ආකාරයෙන් තමුන්ගේ ක්‍රියාකාරීත්වය අඩු කරගෙන තමුන් බොහොම පරිස්සමෙන් වැඩ කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ උත්සාහයේදී මේ රටේ ජනතාවට බෙහෙත් සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වුණොත් එයා සමානව ප්‍රමිතිගත බෙහෙත් ගෙන්වන අයට ඒ අය නියමිතිය ආකාරයෙන් ඒ ගෙන්වන බෙහෙත් ටික ගන්න ක්‍රමවේදයක් සකස්ුනේ නැතිනම් ඊළඟට දේශීය වශයෙන් ප්‍රමිතිගත බෙහෙත් නිෂ්පාදකරුවන්ගේ බෙහෙත් අරගන්න වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක නොවි අර වෙනත් ආකාරයකින් බෙහෙත් ප්‍රමාණයක් රට ඇතුළට ඇතුල් වුණොත් එතනදී සිද්ධ වෙන කාරණා මොකද්ද රටේ කියන්නේ. ඒ නිසා එක පැත්තකින් අපිට දකින්න දේ සහ නොදකින්න දේ මෙතන දෙකක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි විමසන්නේ විශේෂයෙන්ම ඔබතුමාගෙන් දැන් අපි දන්නවා වර්තමාන අමාත්‍යවරයා එතුමාගේ ඇත්තටම ක්‍රියාපටිපාටි අපි දන්නවා හොඳ අමාත්‍යවරයෙක් එතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි එතුමා සමහර වෙලාවට සමහර නිලධාරි ඉන්න පුළුවන් අර පරණ නිලධාරිම ඇතුළේ පිටපසින් ඉන්න පුළුවන් සමහර තැන්. හැබැයි ඒ වගේම අලුත් නිලධාරි ඉන්න අය අපි දන්නවා ඒ අය යම් ආකාරයක විශේෂයෙන්ම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දන්නවා. හැබැයි මේක පසුගාමි වෙන්නේ නැතුව මේක ආපස්සට යන්නේ නැතුව මේ බෙහෙත් ලබා දෙන වැඩසටහන නිවැරදි ආකාරයෙන් සකස් කරන වැඩපිළිවෙලක් කොයි ආකාරයෙන් සිද්ධ කරනවද කියලා තමයි මේ ප්‍රශ්න කිරීම ටික ප්‍රශ්න කරලා තියෙන්නේ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ රටේ නැවත වතාවක් එක පැත්තකින් ප්‍රමිතියෙන් තොර සෞඛ්‍ය සම්පන්න ජනතාවක් අපි බිහි කරද්දී ප්‍රමිතියෙන් තොර බෙහෙත් යම් ආකාරයකින් රටට ඇවිල්ලා රට යම්සි පාඩුවක් වෙනවට සහ ජනතාවට පාඩුවක් වෙනවට එහා සමානවම අපි බලාපොරොත්තු වෙන යම්සි හිගයක් මත හෝ එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියේ අඩුපාඩුවක් මත හෝ යම්සි වැඩපිළිවෙලක් සිද්ධ වුණොත් එතනත් යම් ආකාරයක රටේ ජනතාව නිරෝගීභාවයෙන් වෙනත් ආකාරයකින් රෝගීභාවයට පත්වෙන වැඩසටහන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා රට අද පවතින තත්ත්වය අනුව මේ රට විශේෂයෙන්ම අපි හැම දිනකටම එකට එකතු වෙලා මේ රට ගොඩ ගන්න අවස්ථාව තියෙන මොහොතේ මේ ගොඩ ගන්න මොහොතේදී නිරෝගීකම රැකගන්න එක විශේෂ වගකීමක් සෞඛ්‍ය අමාත්‍යාංශ විතරක් නෙවෙයි සමස්ත පාර්ලිමේන්තුවත් ඒකට වගකීම යුතුයි. මොකද අපි එදා සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරද්දී මේ උත්තරීතර පාර්ලිමේන්තුව ඉඳගෙන අපේ කියපු කතා එකක්වත් ඇහුවේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අවසානයේ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා මිය ගිහිල්ලා අවසානයේ වැරදිකරුවන් කොයි ආකාරයෙන්ද නීතිය රැහැන්ට අල්ලගන්නේ කියන වැඩසටහන සිද්ධ වුණේ ඒක අවසාන. ඒ වෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. හැබැයි ඒ පෙරහැර ගියාමෙන් ඒක සම්පූර්ණ හානිය වුණේ ජනතාවට. එසා ජනතාවට හානි වෙන්න දෙන්න බැරි නිසා තමයි විශේෂයෙන්ම ඔබතුමාගෙන් මේ කාරණාව ප්‍රශ්නයක් හැටියට අහන්නේ. මේකට විශේෂයෙන්ම ඔබතුමාට එකතු කරන්න පුළුවන් තව කාරණා කීපයක්. මොකද හේතුව අපිට රෝහල් පද්ධතිය ගත්තාම රෝහල් පද්ධතියේ විශේෂයෙන්ම එක එක දිස්ත්‍රික්කවල විශාල ප්‍රශ්න තියෙනවා. අපේ පුත්තලන් දිස්ත්‍රික්කය ගත්තාම රෝහල් පද්ධතියේ පුත්තලමේ කෙරොලේ පුත්තලමේ රෝහලේ ඉඳලා මෙහෙට රෝහල් ටික ගත්තාම සමහර රෝහල් ඇත්තටම දියුණු කරන්න පුළුවන් අවස්ථාව තියෙනකොට ඒ රෝහල් දියුණු වෙන්නේ නැහැ. දන්කොටෝ රෝහල ගත්තාම ඇත්තටම මේ වෙනකොට ඉතාමත් හොඳ තත්ත්වයේ දියුණු කරලා රෝගීන්ට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් තැනක්. හැබැයි ඒක දියුණු වෙන්නේ නැහැ. ඒකට එන විශේෂයෙන්ම රෝගී අය වෙනත් රෝහලකට මාරු කරලා යවන එක තමයි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි දැන් පුත්තලම රෝහල ගත්තාම ඒකේ විශාල අඩුපාඩු ගොඩක් තියෙනවා. කල්පිටියේ රෝහල ගත්තාම තවත් විශාල අඩුපාඩු ගොඩක් තියෙනවා. හලාවත රෝහලෙත් එහෙමයි. එතකොට මේ රෝහල් පද්ධතිය ගත්තාම මේ රෝහල් වල මම විශේෂයෙන්ම ඔබතුමාට යෝජනා කරනවා මේකත් එක්කම පරිබාහිරව ඒ රෝහල් වල බෙහෙත් සම්බන්ධවට වඩා මම කියන්නේ වෙනත් පහසුකම් සම්බන්ධව ඔබතුමාලා මීට වඩා හොයලබන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද හේතුව රෝගී වෙන කෙනෙක් රෝහලට යනකොට ඒ රෝහල එක පැත්තකින් පිරිසුදුව තියෙන්න ඕන. ඒ රෝහලේ රෝගියා පාවිච්චි කරන බොහෝ දේවල් අඩුපාඩු නැතුව ඒ රෝගියාට යම් විදිහක සැනසීමක් ඇතිවෙන්න ඉන්න ඕන. ඒ කියන්නේ තමුන්ගේ මානසිකව තමුන්ගේ තෘප්තිය තියෙන්න ඕන යම්කි ලෙඩක් කුලා ගියාම. එක පැත්තකින් බෙහෙත් දීලා විතරක් නෙවෙයි බෙහෙත් දීලා ලෙඩේ සුව කරනවා විතරක් නෙවෙයි මානසික තෘප්තියකුත් තියෙන්න ඕන රෝගියා විශේෂණ රෝහලට ගියාට පස්සේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රෝහල් පද්ධතිය මීට වඩා විශාල වෙනසක් කරන්න පුළුවන් කියන එක. ඒ නිසා අද ඔබතුමාලා පුණපුණා කියන එකක් තමයි අපි දැන් රට ගොඩ අරගෙන තියෙනවා. හැබැයි මේ ගොඩ අරගෙන තියෙන කතාවේ ප්‍රතිඵලය රටේ ජනතාවට දැනගන්න තියෙනවා. ප්‍රතිඵලය ජනතාවට ඇත්තටම තාම හරි විදිහට දැනගන්න ලැබිලා නැහැ. ඒ නිසා මම ඔබතුමාලගේ ඉල්ලන්නේ විශේෂයෙන්ම රෝහල් පද්ධතිය ගැන මීට වඩා විධිමත් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න, එයා සමානව සොයලා බැලීම් කරන්න, එයා සමානව ග්‍රාමීය රෝහල් වෙන ආකාරයෙන් තියෙන පුංචි රෝහල් තියෙනවා. ඒ එතන ඉතාමත්ම දුප්පත් ජනතාව තමයි ඒ රෝහල් වලට යන්නේ. ඒ නිසා ඒ දුප්පත් ජනතාව නියෝජනය කරන ප්‍රදේශවල ඒ පුංචි රෝහල් ටිකත් ඔබතුමාලාගේ විශේෂ අවධානයට යොමු වෙලා ඒවලත් තියෙන අඩුපාඩු ටික සකස් කරන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් මම බලාපොරොත්තු වෙනවා මේ සියලු කාරණා වලට පිළිතුරු ලබා දෙයි කියලා. බොහොම ස්තුතියි
අවස්ථාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පෙර හෙට අප්පහම ඇත්තමයි ඉදිරිපත් කරන ලද ප්‍රශ්න වලට පිළිතුරු මුලින්ම සපයනවා. වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා පත් වීමෙන් පසු කොපමණ ඖෂධ ප්‍රමාණයක් අලුතෙන් ලියාපදිංචි ලබා දී තිබේද? 154ක් වෙනවා. ඖෂධ ආනයනකරුවන් සඳහා නව ඖෂධ ලියාපදිංචි කොපමණ ප්‍රමාණයක් ලබා දී තිබේද? පිළිතුර 82ක්. දේශීය ඖෂධ කර්මාන්තකරුවන් සඳහා එතුමා පත් වීමෙන් පසු ලබා දී ඇති නව ඖෂධ ලියාපදිංචි ප්‍රමාණය කොපමණද? 72ක් වෙනවා පිළිතුර. ඒ අනුව ඖෂධ ආනයනය හා මිල නියාමනය සම්බන්ධයෙන් මේනුවට ගල්ලවන ක්‍රියාමාර්ග කවරේද? ඒ පිළිබඳව ඖෂධ ආනයනය සම්බන්ධයෙන් දැනට ලංකාවේ අඩු සංඛ්‍යාව ලියාපදිංචි වී ඇති ඖෂධ ආනයනය කිරීම දිරිමත් කිරීම සඳහා එවැනි ඖෂධ තෝරාගෙන ඒවා ලියාපදිංචි කිරීම සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට තීරණය කර ඇත. 2. ඇමරිකා එක්සත් ජනපදයේ එංගලන්තයේ ඕස්ට්‍රේලියාව දකුණු කොරියාව වැනි ඖෂධ නිෂ්පාදනයේ ඉතා විධිමත් ක්‍රියාත්මක වන රටවල ඖෂධ නියාමනයේ ආයතන ලියාපදිංචි ඇති ඖෂධ ලියාපදිංචි කිරීම කෙටි ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුළින් ඉක්මනින් සිදු කරනු ලැබේ. මිල නියාමනය සම්බන්ධයෙන් ඖෂධ මිල නියාමනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුව පත් කර ඇත. එහෙත් ඖෂධ ආනයනකරුවන් විසින් පවරන ලද නඩුවක් සඳහා නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයන් නිසා ඖෂධ මිල නියාමන කටයුතු දැනට අත්තිටවා ඇත. එම අතුරු තහනම් නියෝගයේ ඉදිරියේදී ඉවත් කරවාගත හැකියි බලාපොරොත්තු වන අතර එසේ කළ පසු බහුලව භාවිතා වෙන අත්‍යවශ්‍ය ඖෂධ 50ක් පමණ සඳහා උපරිම සිල්ලර මිල පැනවීමට බලාපොරොත්තු වේ. උක්ත ක්‍රියාමාර්ග නීත්‍යානුකූලභාවයෙන් සිදුවන බව ඔබට ඔබතුමා සෑහෙන පත්තේද? පිළිතුර ඔව්. මීට අමතරව සඳහන් කර තිබෙනවා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා, පසුගිය මාස 6 තුළ දැනට ලියාපදිංචි වී ඇති ලියාපදිංචි ඉක්ුත්ති ඇති ඖෂධවල ලියාපදිංචිය දීර්ඝ කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දීම සඳහා එම කටයුතු සම්පූර්ණ කිරීම සිදු කරලා තියෙනවා. ඒ වගේම නව ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීමට වර්තමානයේ කටයුතු කරගෙන යන අතර ලියාපදිංචි කිරීම කඩිනමින් ලබා දීමට ඉදිරියේදී හැකි වෙනවා. හෙට අප්පහම ඇත්තමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රාදේශීය රෝහල් පිළිබඳව සහ සියලු අඩුපාඩු ගරු අමාත්‍යතුමාගේ අවධානයත් විශේෂ උපදේශක කාර්ය සභාවෙත් ඒ පිළිබඳව පිළිතුරු සැපීමට බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියක් තියෙනවා.
බොහොම ස්තුති ගරු අමාත්‍යතුමනේ. දලතන්තුමා
යෝජනාතුමනි, මම පුංචි පැහැදිලිවීමක් එක්කම මම මේ කාරණේ කියන්නේ, මේ අද මේ ගරු සභාවේ උත්සාහ කරනවා මේ ජනාධිවරණය කල් දාන්න ජනමතචාරණයක් ගේනවා කියලා මේ අපෙම්ම පත්වෙච්ච මන්ත්‍රීවරේ අද විපක්ෂයට ගිහිල්ලා උත්සාහ කරනවා එහෙම කාරණයක් සම්බන්ධයෙන්. පැහැදිලිව කියන්න ඕනේ, අපි මැතිවරණ ලෑසි මැතිවරණ කටයුතු කරගෙන යනවා. ජනාධිවරණයේ නියමිත පරිදි තියෙයි, ආණ්ඩුවට කිසිම බයක් නැහැ. මේ මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් නියමිත පරිදි ජනාධිවරණයේ තියෙනවා. පැහැදිලිව කියන්න ඕනේ, අපෙන් විපක්ෂයට ගිය මන්ත්‍රීවරු අද මංගුලා වෙලා තමයි මේ වගේ ප්‍රකාශ කරන්න කියන කාරණේ කියන්නේ.
හරි, බොහොම ස්තුතියි ගරු මේජර් සුදර්ශන් දෙනිපිටි මැතිතුමා. සභාවට
කල්පනා නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ආරක්ෂක මාත්‍යතුමාගෙන් ඇසීමට ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලයන්නේ නිලධාරීන් සැලකිල්ලට ගැනීමේදී ඔවුන් විශ්‍රාමගත්තේ ගෞරවාන්විත ලෙස විශ්‍රාම දිවයේ ගත කිරීමට සැලැස්වීම රජයේ වගකීමක් වේ. නමුත් මේ වන විට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමගත් නිලධාරීන් සහ සෙසුන් නිලයන් බොහෝ විට පෞද්ගලික ආරක්ෂක සේවයන්නේ පෞද්ගලික අංශයේ සුළු රැකියාවල නියුතු වනු දැකිය හැක. ප්‍රශ්න 1. ආරක්ෂක අංශයෙන් විශ්‍රාම ලබන නිලධාරීන් වෙනත් සුදුසු රැකියා සඳහා යොමු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ සතු වැඩපිළිවෙළ කුමක්ද? දෙවන ප්‍රශ්නය, වෙනත් රැකියාවල නියුතු විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිළිබඳ සොයා බැලීමේ වැඩපිළිවෙළක් තිබේද? තුන්වන ප්‍රශ්නය, එසේනම් එහි පසුගිය වසර 3 තුළ ප්‍රගතිය කුමක්ද? හතරවන ප්‍රශ්නය, සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් ගනු ලබන විශේෂ වැඩපිළිවෙළක් තිබේද? එසේ නම් ඒ කුමක්ද? එසේ නම් සමාජ විරෝධී ක්‍රියාවලට ඔවුන් යොමු වීම වැළැක්වීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සතුව වැඩපිළිවෙළක් තිබේද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට පොඩි වෙලාවක් දෙන්න, මට මේක තව ටික තවදුරටත් පැහැදිලි කිරීම සඳහා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්තරම මම විශ්‍රාමික හමුදා නිලධාරියෙක් නිසා මේ යම්කිසි වගකීමක් තියෙනවා මට මේ පිළිබඳව කතා කරන්න සහ පැහැදිලි කිරීමට. මේ දිනවල වැඩියෙන්ම ඇත්තරම කතා වෙන්නේ කොහේ අපරාධයක් සිදු වෙනවා, වෙඩි තැබීමක් සිදු වෙනවා, වාකර සිදු වුණ ගමන් සමාජය කෙලින්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරියෙකුට කාට හරි තමයි ඇඟිල්ල දික් වෙන්නේ. ඒ මිනී මැරියුම්, වෙඩි තැබීම් හැම දෙයකටම. ඉතින් ඒක නිසා මේ ත්‍රිස් අවුරුදු කුරුරු යුද්ධය අවසන් කරපු විරෝධාර රණවිරුවන් මේ ත්‍රිස් අවුරුදු කුරුරු යුද්ධය අවසන් කරලා ලෝකේ මිලේච්ඡම ත්‍රස්තවාදී අවසන් කරපු රණවිරුවන්. මේ ත්‍රස්තවාදී අවසන් කරපු රණවිරුවන් ඔවුන්ට මේ ආයුරෙන් කටයුතු කිරීම සියලුම එකෙක් දෙන්නෙක් එහෙම නැත්නම් කීප දෙනෙක් කරන මේ දේවල් නිසා ඒ මුළු රණවිරු සමාජය, විරෝධා රණවිරු සමාජයම ඉතාම නරක තත්ත්වයකට ගෙනල්ලා, නරක තැනකට ගෙනල්ලා එදා විරෝධා රණවිරුවන් කියලා පිළිගත්ත ගමේ සියලු දෙනා දැන් බලන්න වෙන විදිහකට. ඉතින් මේක හරි අපරාධයක්. මේ අපි කවුරුන් හරි හමුදාවට බැඳෙන්න ඒ වෙලාවේ කවුරුත් හිටියේ නැහැ. තිස් අවුරුදු යුද්ධේ ඒ යුද්ධේ වෙලාවේ බැඳිලා මේ අවුරුදු සාමාන්‍ය රණවිරුවෙක් අවුරුදු 18න් බැඳිච්ච රණවිරුවෙක් අවුරුදු 40-41 වෙනකොට විශ්‍රාම ගන්නවා. සෙබලෙකු අවුරුදු 40-41 වෙනකොට විශ්‍රාම ගන්නවා. ඔවුන්ගේ හොඳම කාලය මේ. ඔවුන්ට ඇත්තම කතාව ඔවුන් දරුවන් හදලා දරුවන් පාසල් යන කාලයේ තමයි මොන් විශ්‍රාම ගන්න. ඊළඟට ඔවුන් ගෙවල් හදන්න පටන්ගෙන ණය වෙලා ඉන්න අවස්ථාවක තමයි විශ්‍රාම ගන්න. ඒ විශ්‍රාම වැටුපෙන් ණය ගෙවලා ඉවර වෙනකොට කුඩා වැටුපක් තමයි හම්බෙන්නේ. කුඩා විශ්‍රාම වැටුපක් හම්බෙන්නේ. ඒකේදී මොවුන් සමහරලාට රෙජිමෙන්ටල් සහාය මේජර් කෙනෙක් හැටියට, එහෙම නැත්නම් ලොකු 1000ක් ඉදර ප්‍රමාණයක් කමාන්ඩ් කරපු කෙනෙක් එළියට ඇවිල්ලා කොහේ හරි දොරක් අරිනවා, එහෙම නැත්නම් ගේට්ටුවක් කරනවා, ඒ සිකියුරිටි ජොබ් එකක් තමයි කරන්නේ. හැබැයි මේකට කලින් වැඩ පිළිවෙලක් තිබ්බා. රත්නලංකා ආරක්ෂක සේවයේ හදලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හදලා ඒ තුලින් සීමාචල්ල හැටියට, නැව් ආරක්ෂකයන් හැටියට ඔවුන් බඳවලා යම්කිසි වැඩ පිළිවෙලක් තිබුණා. නමුත් ඒක පසුගිය කාලේ ඒක කඩාකප්පල් වුණා. පසුගිය රජ කාලේ කඩාකප්පල් වුණා. ඒ වගේ මොකක් හරි ඒ වගේ වැඩ පිළිවෙලක් තිබ්බා. නමුත් දැන් මේ වෙනකොට ඇයි මේ රණවිරු සමාජිකයන්ට මේ තත්ත්වයට පත් වුණේ? මේ තත්ත්වයට පත් වුණේ කොහොමද? සාමාන්‍යයෙන් රණවිරුවන් ගත්තම විශාල ප්‍රමාණයක් විශ්‍රාම අරගෙන ඉන්න අය හැමෝම හරිම දක්ෂයි. යම්කිසි දෙයකට ඔවුන් විනයානුකූලව හැදිච්ච අය ඔවුන් දක්ෂ පුද්ගලයන්. ඔවුන්ට ඕන දෙයක් කරන්න පුළුවන් තත්ත්වයේ ඉන්නේ. ඔවුන්ට විශේෂයෙන්ම ඔවුන් නොයෙක් දක්ෂතා තිබෙනවා වගේ මේ දැන් වෙඩි තියන්න පුහුණුව ලැබපු අය විතරක් නෙමෙයි, නොයෙකුත් ක්ෂේත්‍රවල නිලධාරීන් ගත්තොත් එහෙම නිලධාරීන් දැන් විශාල වශයෙන් විශ්‍රාම ගිහිල්ලා හොඳ කම්පැනිස් වල හොඳ තනතුරු දරන තත්ත්වයට පත් වෙලා තියෙනවා පෞද්ගලික අංශයේ. එහෙමයි ඉන්නවා. හැබැයි මේ විශ්‍රාමික සෙබළුන්ට, විශ්‍රාමික සිසු නිලයන්ට මේ ප්‍රශ්නේ උදා වෙලා තියෙනවා. මේකට යම්කිසි ක්‍රමවේදයක් ඇතිකල යුතුමයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ අපරාධ රැල්ල මැඩපවත්තන්න නම් මොවුන්ට යම්කිසි ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒක සමහර වෙලාවට මේ රණවිරුවන්ම පිටින්ම දානවට වැඩිය විශ්‍රාමික රණවිරුව ඉන්න විශ්‍රාම නොගෙන පැනගිය රණවිරුව තමයි විශාල වශයෙන් මේක කරන්නේ. මේක විශ්‍රාම නැති විශේෂයම ප්‍රාණී කියන රණවිරුවන් අවුරුදු 2-3ක් ට්‍රේන් වෙලා ඊට පස්සේ පැන යනවා. අවුරුදු 5ක් ට්‍රේන් වෙලා පැන යනවා. අවුරුදු 10ක් ට්‍රේන් වුණාට පස්සේ මේ ට්‍රේන් වෙලා වැඩ කරලා ඊට පස්සේ පැන යනවා. මොවුන්ට ඊට පස්සේ ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැහැ. ඔවුන් තමයි සමහර වෙලාවට මේ වෙඩි තැබීම් අර මේ වගේ සිදු කිරීම් සිදු කරන්නේ. ඉතින් මං හිතන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා මේකට තීරණයක් ගන්න ඕනේ මොකද්ද කරන්න කියලා. මේ ප්‍රශ්නේ ඉන්දියාවෙත් තියෙනවා. ඉතින් රැකියා සඳහා යොමු කිරීමට අපි ක්‍රමවේදයක් හදන්න. දැන්ට මම දන්නවා රණවිරුවන්ට ට්‍රේනින්ග් එකක් දෙනවා. විශ්‍රාමයන් ඉස්සලා මාසයක ඉඳලා ට්‍රේනින්ග් එකක් දෙනවා. උන් කැමති ශේෂ්ඨයකට ට්‍රේන් වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් විදේශ රැකියා සඳහා යොමු කරන්න. දැන් ඒකත් සිදු කරගෙන යනවා. නමුත් ඒකේ ක්‍රමවේදය හොඳ යූසුලෝ ඉක්මනට ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඉතින් මේක සාමාන්‍ය සිකියුරිටි ජොබ්ස් වලට දානවා නෙමෙයි. දැන් මේ රණවිරුවන් ගැන කතා කරනකොට සමහර වෙලාවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආපදා හැම එකෙදීම ආයි මතක් වෙනවා රණවිරුවන්. මේ කාලේ දැන් ඔය මොන හරි ඩිසාස්ටර් එකක් වෙච්ච ගමන්
ටග්ගල රණවිරුව තමයි මතක් වෙන්නේ. එයාට තමයි වැඩේ කරා. හැබැයි එයාට ඒ තරම් විශ්වාසයක් රණවිරුවන් ගැන තියෙනවා. මුළු රටම විශ්වාසයක් තියෙනවා. හැබැයි මේ එක්කෙනෙක් දෙන්නේ කරන එකක් නිසා, එහෙම නැත්නම් මේ වෙඩි තැබීමක් නිසා මොකක් හරි දෙයක් සිදු වුණ ගමන් මේ රණවිරුවන්ට චෝදනා එල්ල කිරීම මම හිතන්නේ ඒ සියලු රණවිරු ප්‍රජාවටම මේ චෝදනා එල්ල කිරීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේ රණවිරුවෙක්ට ඕනම දෙයකට සූදානම් කියන්නේ මම ඒකයි. ඕන කෙනෙක් ට්‍රේන් කරන්න පුළුවන් කියන කතානායක තුමනි මට පොඩි විනාඩියක් දෙයක් දෙන්න. මේ ට්‍රේන් කරන්න පුළුවන් කියන්නේ තර්ඩ් ජෙනරේෂන් මිසයිල් එකක් වුණත් ඔවුන්ට මේවා කරොත් ඒක එයාට ඇක්ටිවේට් කරන්න පුළුවන්, එයාට ඒක ඔපරේට් කරන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා. ඒ තරම් දක්ෂයි මේ රණවිරුවෝ. ඕන දෙයක් ට්‍රේන් කරන්න පුළුවන්. එහෙමනම් කොහොමද මේ තත්ත්වයට පත් වෙන්නේ? එහෙමනම් ඔවුන්ට ඔවුන් පිළිබඳ විශ්වාසයක් තියෙන නිසා, ඒ විශ්වාසය තුළින් මම හිතන්නේ අපිට මේ ලෝකෙම ජය ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේම මම දකිනවා සමහර වෙලාවට මේ රණවිරුවන් ගරු මේ සොයා ගැනීම වලදී, දැන් මේ වෙඩි තිබ්බා, මේ රණවිරුවෙක් තමයි වෙඩි තිබ්බේ, මේ මයිකේ මම දැක්ක ෆින්ගර් ප්‍රින්ට්ස් ගන්න. හැබැයි ෆින්ගර් ප්‍රින්ට්ස් ඕනනම් ගන්න පුළුවන්. යුදමුදා මුලත්තරේ හැමෝගෙම ෆින්ගර් ප්‍රින්ට්ස් තියෙනවා. ඉට්ස් ඊසිලි මේක එකතු කරලා ඕන තරම් එක මේක හොයාගන්න ලේසි ක්‍රමවේද තියෙනවා. මොකද හැමෝගෙම ෆින්ගර් ප්‍රින්ට්ස් එක තියෙනවා. මේ ෆින්ගර් ප්‍රින්ට්ස් ඕනනම් ටැලි කරන්න පුළුවන්. ටග් ගාලා ඕනනම් ඒ අදාළ පුද්ගලයව අල්ලගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේක ගැන විශේෂ අවධානයක් යොමු කරලා මම ඉල්ලා සිටින්නේ මේ ගැන අවධානය යොමු කරලා මේ ප්‍රශ්නේ ඉතා දුරදිග. මොකද යුද මානසිකත්වයත් එක්ක ඉන්න හිටපු අය ඒ ක්‍රමවේදයකට ගන්න තමයි සීමාෂල්ස්ලා හැටියට අපි පිටරට යවන්න මේ නැව ආරක්ෂක අංශවලට රැකියාවලට යවන්න හැදුවේ. ඒ වගේ ක්‍රමවේද හැදිය යුතුමයි. මොකද ඒ වගේ ක්‍රමවේද හදලා මවුන්ට ඕන දෙයක් මම කියන්නේ අර හොඳ ඕන දෙයක් ට්‍රේන් කරන්න පුළුවන්. උන්ට ඕන දෙයක් මේ ඕන අභියෝගයක් ජය ගන්න පුළුවන් හැකියාවක් තියෙන දක්ෂ හොඳ මනසක් තියෙන දක්ෂ පුද්ගලයන්. අන්න යාව හරි තැනකට ගෙනාවොත් මේ ප්‍රශ්نين ගොඩ එන්න පුළුවන්. ඒ වගේ මම කිව්වා අර විශේෂම ඔය ෆින්ගර් මාක්ස් ෆින්ගර් ප්‍රින්ට්ස් ගන්නවා නම් අන්න ඒකට ඊසිලිම ලේසියෙන්ම කරන්න පුළුවන් මේ ටික ටැලි කරලා ඉක්මනින්ම අල්ල ගන්න පුළුවන්. එහෙමනම් ඒ කවුරු හරි කරන පුද්ගලයාව ඉක්මනින්ම අල්ල ගන්න පුළුවන්. ඒක නිසා මේ අපරාධලල්ල මඩින්න නම් අපි මේ ක්‍රමවේද දැකදන්න මම අහලා තියෙන ප්‍රශ්න කීපයක්. ඒ ප්‍රශ්න අපි මොකද්ද මේ කරන්නේ? කොහොමද මේ අයගේ මේ මානසිකත්වය වෙනස් කරලා මොවුන්ට හොඳ ආර්ථික තත්ත්වයක් ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ගරු කතා නැගිතුමනේ මම ඒක තමයි මට විශේෂයෙන්ම දැනුවත් කරන්න ඕනේ. ඒක නිසා ගරු අමාත්‍යතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේ පිළිබඳව විශේෂ වැඩසටහනක් සකස් කරන්න අපිට දෙන්න පුළුවන් සහයෝගය. ඕන දෙයක් අපි ඒ විදිහට ලබා දෙනවා. ඒක නිසා විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නාමය කෙලසන්න දෙන්න එපා. මේක තමයි මගේ අවශ්‍යතාවය. ඉතාම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේජර් සුදර්ශන දෙනිපිටිය මන්ත්‍රීතුමා විසින් අසන්නට යෙදුණු ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විශ්‍රාම ගැන්වීමට ආසන්න කාලය තුළ ඔවුන්ගේ කැමැත්ත පරිදි දේශීය විදේශීය ඉහළ ඉල්ලුමක් ඇති ශ්‍රේෂ්ත්‍රවල රැකියා පුහුණුවක් සහ ජාතික වෘත්තීය කුසලතා රාමුව තුළ පිළිගනු ලබන සහතිකයක් ලබා දීමට කටයුතු කරන අතර සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩල යටතේ රැකී රක්ෂා තොරතුරු ඇතුළත් දක්ත පද්ධතියක් පවත්වාගෙන යමින් විශ්‍රාමික අයවලුන් වෙත එම රැකියා අවස්ථා ලබා දීමට නිරන්තරයෙන් දැනුවත් කිරීම සිදු කරනු ලැබේ. ඒ වගේම නියෝජක කතානායකතුමනි, ඒ පළවෙනි ප්‍රශ්නෙටම මේ පළවෙනි ප්‍රශ්නෙට උණපූර්ණයක් එකතු කරමින් දැනට කලාවය අපේ තියෙන වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එකේ අපි ලබලා දෙනවා පුහුණු පාඨමාලා 8ක්, ප්ලම්බර් කෝස්, ඉලෙක්ට්‍රිෂන් කෝස්, මේසනරි කෝස්, ලෙදර් ෆැබ්‍රිකේටර් කෝස්, ඇග්‍රිකල්චර් ඇන් ෆාමින් කෝස්, කාර්පෙන්ටර් කෝස්, ඇලුමිනියම් ෆැබ්‍රිකේටර් කෝස්, කුකරි බේකරි කෝස් කියන මේ පාඨමාලා විශ්‍රාම යාමට වසරකට කලින් මෙම පාඨමාලා වලට ඇතුළත් වෙන්න ඉල්ලීම් කරලා එම පාඨමාලාව හදාරන්නත් NVQ 3 සහතිකයේ හෝ 4 සහතිකයේ මෙම පාඨමාලා සඳහා ලබා ගන්න හැකියාව තිබෙනවා. ඊට අමතරව අපි දැනට යුද හමුදා මූලස්ථානයෙන් වෙල්ඩර් කෝස් එකත්, ඒ වගේම එයා කන්ඩිෂන් ටෙක්නිෂන් කෝස් එකත් අතිරේකව ලබා ගන්න ඉල්ලීමක් කරලා තිබෙනවා. මම හිතනවා ඒකත් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා. දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ, වෙනත් රැකියාවල නියුතු විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිළිබඳව සොයා බැලීමේ වැඩපිළිවෙලක් තිබේද කියන ප්‍රශ්නෙට උත්තරේ, ත්‍රිවිධ හමුදා සුබසාධක අධ්‍යක්ෂක මණ්ඩල, ත්‍රිවිධ හමුදාවේ එක් රෙජිමේන්තු මධ්‍යස්ථාන හා අනෙකුත් ආයතන මගින් තම ඒකකයේ යටතේ සේවය කර විශ්‍රාම ගනු ලැබූ හමුදා සාමාජිකයන් සමග නිරන්තර සම්බන්ධතා පවත්වා ගනිමින් ඔවුන්ගේ සුබ සාධනයේ උපරිම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනි. ගරු නියෝජක කතානායකතුමනි, අපි පසුගිය මාස කීපෙම විශ්‍රාමික රණවිරුවන් අපේ හමුදා කඳවුරු වලට කැඳවලා ඔවුන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ ප්‍රශ්න හඳුනගන්න, විශේෂයෙන්ම අපේ රෙජිමෙන්තු මධ්‍යස්ථානවල CEOලා එම ප්‍රශ්න ඉදිරිපත් කරන්නත්, එම ප්‍රශ්නවලට කඩිනම් පිළිතුරු ලබා දෙන්නත් අපි වැඩපිළිවෙලක්, දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අපි ආරම්භ කරා. සාමාන්‍යයෙන් මෙම කටයුත්ත සම්ප්‍රදායිකව සිද්ධ වෙන කාරණාවක්. නමුත් පසුගිය වසර කීපයේ කොවිඩ් වසංගතියත් එක්ක, ඒ වගේම ආර්ථික අර්බුදයත් එක්ක වසර දෙක තුනක කාලයක් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවුණු බවක් අපිට අධීක්ෂණය වෙනවා. නමුත් අපි නැවත එම තත්වය කඩිනම් කරලා බලාත්මක කරලා විශ්‍රාමික රණවිරුවන් සමග එම සංවාදය කතාබහ ඇති කරගන්න කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා අපි ඉදිරි සති කීපෙත් විශ්‍රාමික රණවිරුවන්ගේ තියෙන ප්‍රශ්න ගැටළු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමා, අපි උරුමය ඔප්පු ලබා දීමේදී රණවිරුවන්ට, විශ්‍රාමික විතරක් නෙමේ සේවයේ ඉන්න රණවිරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න විශේෂත්වයක් දක්වන්න අතිගරු ජනාධිපතිතුමා තීරණය කරලා තිබෙනවා. එම තීරණය අනුව මෙම රණවිරුවන්ට වගා කටයුතු කරගන්න ඕ අනිකුත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටව ගන්න අවශ්‍ය වන පරිදි මෙම රණවිරුවන්ට ඉඩම් ප්‍රමාණයක් ලබලා දෙන්නත් අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මනුෂ්‍ය නානයක්කාර අමාත්‍යතුමා සමග අපි සාකච්ඡා කරා. දැනට රටට ලැබෙනවා විවිධ රටවල් වලින් විවිධ ක්ෂේත්‍ර සඳහා ඉල්ලුම් ලැබෙනවා. එම ඉල්ලීම් ලැබෙද්දී, එම අවස්ථාවන් ලැබෙද්දී අපි විශේෂ ඉල්ලීමක් කරලා තිබෙනවා. විශ්‍රාමික රණවිරුවන් සඳහා වෙනම කෝට එකක්, වෙනම අවස්ථාවක් ලබලා දෙන්න කියලා. සාමාන්‍ය මේකේ තියෙන ප්‍රධාන ඉල්ලීම තමයි වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕනේ. විශේෂයෙන් මෙම ආයතනය විශ්‍රාමික රණවිරුවන් මෙම රැකී අවස්ථාව ලබලා දෙන්න කැමැත්තක් තිබෙන බව අපිට වැටහෙනවා, තේරෙනවා, අවබෝධ වෙනවා. ඒ අනුව අපි මනුෂ්‍ය නානයක්කාර ඇමතිතුමත් එක්ක, ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යංශයත් එක්ක, මෙම කම්කරු අමාත්‍යංශයත් එක්ක අපි මෙම සාකච්ඡාවට කීපයක් පවත්වලා තිබෙනවා. දැනට අපි අලුතින්ම විශ්‍රාම ගිය රණවිරුවන් 20 දෙනෙකු පමණ මෙම පරීක්ෂණයට යොමු කරලා තිබෙනවා. අපි එම පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්නවා. එම ප්‍රතිඵලය ලැබුණම මම හිතනවා අපිට මෙම මාසයේ හෝ අගෝස්තු මාසයේ මුල සති දෙක ඇතුළත, මම විශ්වාස කරනවා, අපිට පළවෙනි කාණ්ඩයේ විදිහට විශ්‍රාමික රණවිරුවන් කීප දෙනෙකු විදේශගත කරන්න මේ රැකී අවස්ථාවල් ලබලා දෙන්න අපිට අවකාශ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. තුන්වෙනි ප්‍රශ්නේ, එසේනම් පසුගිය වසර තුන තුළ ප්‍රගතිය කුමක්ද? පසුගිය වසර තුන තුළ අදාළ පාඨමාලා සම්පූර්ණ කරන ලද සහ ඒ අනුව රැකියාගත කරන ලද අයවලුන් තොරතුරු, සුබසාධක පහසුකම් සලසා ඇති අයවලුන්ගේ සම්පූර්ණ සංඛ්‍යාත්මක තොරතුරු අපිට ඔබතුමාට කඩිනමින් ලබලා දෙන්න පුළුවන්? ඒක සංකීර්ණයි. ඒක ඔබතුමාගේ ප්‍රශ්නේ අපිට යොමු කරේ ඊයේ දිනේදී. නමුත් මෙම තොරතුරු ලබා ගන්න අපිට තව ටික කාලයක් අවශ්‍ය බව අපි ඔබතුමාට සඳහන් කරන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමා, තව තියෙන ප්‍රශ්නයක් තමයි, සාමාන්‍යයෙන් වසර 22ක් හමුදා සේවයේ ආවට පස්සේ සාමාන්‍යයෙන් අපේ විශ්‍රාමික හමුදා රණවිරුවාගේ මානසිකත්වය තමයි ගමෙන් ඉන්න ඕනේ කියලා සාමාන්‍ය මානසිකත්වයක් හදාගන්න. ඒ නිසා මේ ගමෙන් පිට රැකියාවලට සම්බන්ධ වීමට තියෙන අකමැත්තත් අපිට නිරීක්ෂණය වෙනවා. ඒ වගේම මේ අලුත් රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. එම අලුත් රැකියා වෙළඳපොළට ගැලපෙන විදිහට අපෙත් මේ ත්‍රිවිධ හමුදාව තුළ තියෙන පුහුණු පාඨමාලාවන් සංශෝධනය කරගන්නත් අපි යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. මේ නව ලෝකෙට, නව වෙළඳපොළට ගැලපෙන රැකී අවස්ථාවන් අපි ලබලා දෙන්න බලාපොරොත්තු වෙන බව තමයි අපිට කියන්න තිබෙන්නේ. ඒ වගේම සමාජ විරෝධී ක්‍රියාවල් වල නිරත වන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සම්බන්ධව ආරක්ෂක අමාත්‍යංශය විසින් ගනු ලබන විශේෂ වැඩපිළිවෙලක් තිබේද? එසේ නම් මෙය කුමක්ද කියලා ඔබතුමා අහලා තිබෙනවා. ත්‍රිවිධ හමුදාව මගින් විශ්‍රාමික පුද්ගලයන් සමාජ විරෝධී ක්‍රියාවල නිරතවන්නේද යන්න නිරන්තර ආවේශනයේ කටයුතු කරනු ලබන අතර, එමගින් රැස්කර ගනු ලබන තොරතුරු ප්‍රකාරව සුදුසු කඩිනම් ක්‍රියාමාර්ග ගනු ලබනවා. විශේෂයෙන්ම
ඉතාම සංකීර්ණ වැඩපිළිවෙලක්, වැදගත් වැඩපිළිවෙලක් ආරක්ෂක අමාත්‍යංශයේ ත්‍රිවිධ හමුදාව මගින් විශේෂ පුහුණුව ලැබපු රණවිරුවන් සම්බන්ධයෙන් අපි දක්වනවා. ඒ වගේම රණවිරුවන් සේවයට වාර්තා නොකර නීත්‍යානුකූල නොවන ආකාරයට සේවයෙන් බැහැර වෙලා ඉන්න පිරිස සම්බන්ධෙනුත් අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒක ඉතාම වැදගත්. මොවුන්ට හොඳ පුහුණුවක් මේ රට තුල ත්‍රිවිධ හමුදාව තුල ලබලා දීලා තිබෙනවා. ඒක අපි කියන්න ඕනේ. නමුත් එම පුහුණුව අවභාවිතා කරන්න, එම පුහුණුවෙන් අයිති ප්‍රයෝජන ගන්න අපිට දෙන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ, පොලිසිය, ඒ වගේම ත්‍රිවිධ හමුදාව නිරන්තර අවබෝධයෙන්, නිරන්තර නිරීක්ෂණයෙන් කටයුතු කරනවා. ඒ වගේම පස්වෙනි ප්‍රශ්නේ, එසේනම් සමාජ විරෝධී ක්‍රියාවලට ඔවුන් යොමු වීම වැළැක්වීමට ආරක්ෂක අමාත්‍යංශයේ සතුව වැඩපිළිවෙලක් තිබේද? එම ප්‍රශ්නේ ඉහත ඡේදවල සඳහන් පරිදි වෘත්තීය පුහුණු ලබා දීම, රැකියාගත කිරීම හා සුබ සාධන පහසුකම් සැලසීම මෙන්ම පුළුල් ආවේශන ක්‍රමවේදයක් පවත්වාගෙන යාම තුළින් විශ්‍රාමික පුද්ගලයන් නීති විරෝධී, සමාජ විරෝධී කටයුතු වලට නිරත වීම අවම කිරීම සඳහා සෑම විටම අපි ක්‍රියාමාර්ග ගනු ලබනවා. ගරු නියෝජක කතානායකතුමනි, ආරක්ෂක අමාත්‍යංශයේ ත්‍රිවිධ හමුදාව, බුද්ධ්‍යංශ, පොලිසිය, විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය පුද්ගලයන් සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා. ඒක පසුගිය කාලෙත් එහෙමයි, අදටත් එහෙමයි, ඒක හෙටත් එහෙමයි. ඒකේ කිසිම අඩුවක් පාඩුවක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මෙම කාටවත් රණ හමුදාවේ පුහුණුව අවභාවිතා කරන්න අපිට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා දෙන්න පුළුවන්, ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අපි ගන්නවා කියන එක මතක් කරනවා. අපේ මන්ත්‍රීතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මෙම ප්‍රශ්නේ යොමු කිරීම සහ විශේෂයෙන් හමුදාවේ රණවිරුවන් සම්බන්ධයෙන් එතුමා හිටපු හමුදා නිලධාරියෙක් වශයෙන් නිතරම කතා බහ කරලා තිබෙනවා. මට එක වැදගත් කාරණාවක් කියන්න තප්පර 30ක් දෙන්න.
කාලය අවසන් වන තුරු කෙටියෙන් කියන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය කාලේ අපිට නිරීක්ෂණය වුණා මේ විශේෂයෙන් මෙම මේ රෝහල් වලට අපේ රණවිරුවන් ගියාම උන්ට ලබලා දෙන සැලකීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් මතු වුණා. ඒ සම්බන්ධයෙන් මම රමේෂ් පතිරණ ඇමතිතුමාව මුණ ගැසුණා පසුගිය දවසක. එතුමාවත්, ඒ වගේම මහිපාල සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාවත් අපි මුණ ගැහුණා. ඒ අනුව අපි දැන් මං නැවත ඉල්ලීමක් කරා සෞඛ්‍ය ඇමතිතුමාගෙන් විශේෂ සැලකීමක් නැවත ඉදිරිපත් කරලා මෙම යුද්ධ සමයේ තිබුණු සැලකීමම සෞඛ්‍ය පද්ධති තුර ලබලා දෙන්න කියලා, විශේෂයෙන් යුද්ධයේදී ආබාධයට ලක්වුණු රණවිරුවන් සම්බන්ධයෙන් එම චක්‍රලේඛනය ඊයේ දිනේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කරලා තිබෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සියලුම නිලධාරිනියන් අපේ රට වෙනුවෙන් කැපවීමෙන්, මහන්සියෙන්, ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරපු රණවිරුවන්ට ඒ අවශ්‍ය සහයෝගයේ අවශ්‍ය සැලකීම සෞඛ්‍ය පද්ධතිය තුළ අපේ රණවිරුවන්ට ලබලා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමාටත්, අමාත්‍යංශ ලේකම්තුමාටත් විශේෂ ස්තුතියක් කරනවා. එම අපේ ඉල්ලීම පරිදි එම කටයුත්තට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම සහ විශේෂයෙන් චක්‍රලේඛනය යාවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමත් උනේ. ගරු මන්ත්‍රීතුමා, දැන් කාලය අවසන් වෙලා පැහැදිලි කිරීමට අවශ්‍යතාව වෙලාවත් දෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රශ්න අතුරු ප්‍රශ්න අහන්න බෑ. බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ අද දින සභාවේ කටයුතු අවසන් කරනවා. පාර්ලිමේන්තුවේ හෙට දින පෙරවරු 9:30 යළි රැස් වෙනවා.